ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
මේ ගෙවිගෙන යන මේ මාසයේ ඔස්ට්‍රේලියාවේ ජාතික ගෘහස්ථ හා පවුල් හිංසනය වැළැක්වීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. ඉතින් මේ මාසය තුළ විශේෂයෙන්ම අපි ගෘහස්ථ හා පවුල් හිංසනය පිළිබඳව විවිධාකාරයේ දැනුවත් කිරීම් ඔබ වෙත ගෙන එනවා SBS සිංහල ගුවන්විදුලියෙන්. පසුගිය අඟහරුවාදා අපි ඔබට සාකච්ඡාවක් ගෙනාවා මේ පවුල් හිංසනය සහ ගෘහස්ථ හිංසනය අතර ඇති වෙනස්කම පිළිබඳව සහ විශේෂයෙන්ම ඒ අපයෝජන වර්ග පිළිබඳව. අපි දැන් සූදානම් වෙන්නේ එදා පොරොන්දු වුණ ආකාරයට ඒ සාකච්ඡාවේ දෙවැනි දිගුව වෙත යොමු වෙන්නට. තමයි මේ පවුල් හිංසනය සහ ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ පවතින නීතිමය තත්ත්වය නැත්නම් ඒ දඬුවම් මොනවාද සහ ඒ නීතිමය පිළිසරණ මොනවාද කියලා ඔබව දැනුවත් කරන්නට. මේ සඳහාත් අපි සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මියව. ආයිබෝන් කියලා පිළිගන්නවා නැවතත් අපි ඔබතුමිය අපේ වැඩසටහනට. හොඳයි ඩිෂ්නි, අපි සාකච්ඡාව ආරම්භ කරමු. පවුල් හිංසනය හෝ ගෘහස්ථ හිංසනය සිදු කරන පුද්ගලයෙකුට ඔස්ට්‍රේලියාවේ ලබා දෙන දඬුවම් මොනවාද කියලා පැහැදිලි කරගනිමින්.
ඕ මන්දුර, පවුල් හෝ ගෘහස්ථ හිංසනයක් ලෙසට පිළිගත් හිංසාකාරී හැසිරීමක් සිදු කරන පුද්ගලයෙකුට එරෙහිව ප්‍රධාන වශයෙන්ම ඔස්ට්‍රේලියානු නීතියට අනුව තහනම් නියෝග ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ තහනම් නියෝග මගින් කෙරෙන්නේ හිංසාව සිදු කරන පුද්ගලයාට යම් යම් කොන්දේසි සහ තහනම් පනවා හිංසාවට ලක් වූ පුද්ගලයාට ඇති ප්‍රවේශය වළක්වනවා. අපගේ මේ වැඩසටහන අසන්නන් ඔස්ට්‍රේලියාව පුරාම පැතිරෙන සිටින නිසා මම මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නම් ඒ ප්‍රාන්ත නීතියට අනුව මේ ඉන්ටර්වෙන්ෂන් ඕඩ එකක් කොයි විදිහටද හඳුන්වන්නේ කියලා. ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි එකේ මේ ඉන්ටර්වෙන්ෂන් ඕඩ එක ෆැමිලි වයලන්ස් ඕඩ එකක් ලෙසට හඳුන්වනවා. ඒ වගේම නිව් සවුත් වේල්ස් වල apprehended domestic violence order එකක් විදිහට තමයි මේක නම් කරන්නේ. ඒ වගේම northern territory එකේ domestic violence order කියලා කියනවා. ඒ වගේම queensland වලත් මේකට domestic violence order එකක් කියලා තමයි කියන්නේ. ඒ වගේම south australia වල intervention order එකක් කියලා මේ නියෝගය හඳුන්වනවා. tasmania වල family violence order එකක්, එහෙම නැත්නම් restraint order එකක් කියලා තමයි මේ නියෝගය හඳුන්වන්නේ. වික්ටෝරියාව තුල මේක family violence intervention order කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේම western australia වල family violence restraining order කියලා තමයි මේ නියෝගය හඳුන්වන්නේ. එතකොට ඔස්ට්‍රේලියාව තුල ගෘහස්ත හිංසනය සිදු කරන පුද්ගලයන්ට එරෙහිව ලබා දෙන පළවෙනි දඬුවම තමයි මේ restraining order එකක්, එහෙම නැත්නම් family violence intervention order එකක් කියන නියෝගය ලබා දීම. මේ විදිහට ලබා දෙන family violence intervention order එකක් යම් පුද්ගලයෙක් උල්ලංඝනය කරනවා නම් එවිට ඔහු අපරාධ වරදකට වරදකරුවෙක් වෙනවා. එතකොට ඒ විදිහට යම් පුද්ගලයෙක් අපරාධ වරදක් කළ පුද්ගලයෙක් විදිහට වරදකරුවෙක් වුණොත් බොහෝ වෙලාවට $2,400 $50,000 අතර දඩයකට යටත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අවමය අවුරුදු එකත් උපරිමය අවුරුදු පහත් අතර සිට දඬුවමක් ලබා දීමටත් හැකියාව තියෙනවා. ඒ වගේම අපරාධකරුවන්ගේ ලේඛනයක් ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක කරනවා. මේ අපරාධ ලේඛනයට මේ පුද්ගලයාගේ නම ඇතුළත් කරනවා. මෙහෙම නම මේ ලේඛනයට ඇතුළත් කරොත් ඒ ලේඛනයේ නම අවුරුදු 10ක්ම පවතිනවා. එහෙම නම ලේඛනගත වුණ පුද්ගලයෙක්ට ඔහු පසුකාලීනව රැකියාවකට ඉල්ලුම් කරොත් හෝ වෙන වීසා වර්ගයකට අයදුම් කරොත් හරි ඒ වගේ වෙලාවට මේක බොහෝම අවාසි සහගත තත්ත්වයක් ඔහුට ඇති කරනවා. මේ අපරාධ කරුවන්ගේ නාම ලේඛනයේ නම සඳහන් වී තිබීම. මේවා තමයි මේ ලබා දෙන දඬුවම්. ඒ වගේම මේ අපරාධකරුවෙක් වෙන පුද්ගලයෙක්ට පුනරුත්ථාපනයට යොමු කරනවා. ඒ වගේම උපදේශන සේවා ලබා දෙනවා. මේ ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වෙන බොහොම ප්‍රචලිත වැඩසටහනක් තමයි Men's Behavior Change Program. ඉතින් මේ වගේ වැඩසටහන් වලට පුද්ගලයන්ම යොමු කරවනවා.
ඔය දැන් මේ ආකාරයේ හිංසනයකට ගොදුරු වන පුද්ගලයෙකුට නීතිමය සරණ පැතිය හැකි පියවර පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරමු.
ඔව් මන්දුර, අපි කලින් පැහැදිලි කර ආකාරයේ ගෘහස්ථ හෝ පවුල් හිංසනයට යම් පුද්ගලයෙක් ලක් වෙනවා නම් හෝ ලක්වීමේ අවදානමක් පවතිනවා නම් පළමුව ගත යුතු පියවර වන්නේ තමා ඒ අවදානයෙන් මිදීමයි. මේ සඳහා බොහෝ විට කළ හැක්කේ 000 දුරකථන ඇමතුමක් ලබා දී පොලිස් නිලධාරීන්ගේ සහාය පැතීමයි. මේ විදිහට පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගත්තොත් පොලිස් නිලධාරීන්ට හිංසනයේ ස්වභාවය මනාව දැක ගැනීමට බොහෝ වෙලාවට අවස්ථාව ලැබෙනවා. එතකොට මේ සිද්ධ වෙන්නේ පොලිස් නිලධාරීන් විසින්ම හිංසනය සිදු කරන පුද්ගලයාව හිංසනයට හසුවන පුද්ගලයාගෙන් ඉක්මනින්ම ඉවත් කර තැබීම සඳහා ෆැමිලි වයලන්ස් සේෆ්ටි නෝටිස් එකක් ඒ අවස්ථාවේදීම ලබා දෙනවා. එසේ නිකුත් කරන සේෆ්ටි නෝටිස් නිවේදනය මත පොලිස් නිලධාරීන් විසින්ම මහේස්ත්‍රාත් උසාවියට ඉල්ලුමක් කරලා ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එකකුත් ලබා දෙනවා. මේ මගින් හිංසාව සිදු කරන පුද්ගලයා මත යම් යම් කොන්දේසි සහ තහනම් ඇතුළත් නියෝගයක් ලබා දීලා හිංසාව සිදු කරන පුද්ගලයා හිංසාවට ලක්වන පුද්ගලයාගෙන් ඉවත් කරනවා. ඒක තමයි පළවෙනිමෙන්ම ගත හැකි පියවර. ඒ වගේම යම් පුද්ගලෙක් ඉතා දැඩි අනාරක්ෂිතභාවයකින් සිටිනවා නම් හෝ එසේ වීමේ අවධානයක් පවතිනවා නම් ඔහුට ඒ පුද්ගලයාට තමා විසින්ම ආසන්නයේ ඇති මහේස්ත්‍රාත් උසාවියකට ගොස් හෝ තමාගේ නීතිඥවරයා මාර්ගයෙන් හෝ කලින් සඳහන් කළ ආකාරයට ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එකක් ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකි. ඒ වගේම අවධානම ඉතාමත් බරපතල නම් මහේස්ත්‍රාත්වරයා එසැනින්ම ඉන්ටරිම් ඕඩර් එකක් නිකුත් කරනවා. මේ විදිහට තහනම් නියෝගය, කියන්නේ ඉන්ටර්වෙන්ෂන් ඕඩර් ලබා ගැනීම සිවිල් නඩුකරයක් ලෙස තමයි පවතින්නේ. ඒ වගේම සිදු වූ හිංසනයේ බරපතලතාවයට අනුව අපරාධ නඩුකරයක්ද ඒ හා සමගාමීව උසාවියට ගොනු කරන්නට පියවර ගැනීමටත් පුළුවන්කම තිබෙනවා.
හොඳයි, මම අවසාන වශයෙන් දැනගන්නට කැමතියි ඔබතුමියගෙන් දැන් මේ ආකාරයේ පැමිණිල්ලක් ගොනු කරාට පස්සේ සිද්ධ වෙන නීතිමය ක්‍රියාවලිය, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් මේ ලීගල් ප්‍රොසෙස් එක පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක්.
ඔව් මන්දර, ප්‍රථමයෙන්ම සිදුවන්නේ ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එකක් ලබා ගැනීම සඳහා රංගමැති මහේස්ත්‍රාත් උසාවි සිවිල් නඩු අංශයට අයදුම් පත්‍රයක් බාර දීමයි. මෙවිට මහේස්ත්‍රාත්වරයා විසින් අයදුම් පත්‍රය සලකා බලලා ඉන්ටරිම් ඕඩර් එකක් හෝ ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එකක් ඒ වෙලාවේ නියෝග කරනවා. ඒ එක්කම නඩුව විභාග කිරීමට දිනයක්ත් ප්‍රකාශ කරනවා. එතකොට නඩුවට දිනයක් ප්‍රකාශ කරපුවාම ඒ දවසට පාර්ශ්වයන් දෙකම උසාවියට යා යුතුයි. එතකොට නියමිත දිනයට පාර්ශ්වයන් දෙකම උසාවියට ගියාම පළවෙනි දිනයේදී එක්කෝ වරද පිළිගැනීම, එහෙම නැත්නම් නියෝගයට එරෙහිවීම, එහෙමත් නැත්නම් නියෝගයේ ඉල්ලා අස්කර ගැනීම, එහෙමත් නැත්නම් ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එක තවත් දික් කර ගැනීම කියන මේ කාරණා කර ගැනීමට හැකියාව තිබෙනවා. යම් හේකින් නියෝගයට විරුද්ධ වෙනවා නම් නඩුව තවදුරටත් විභාග කිරීම සඳහා උසාවිය නැවත වරක් දිනයක් නියම කරනවා. පසුව එසේ නියම කරගත් දිනයට නැවතත් පාර්ශ්වකරුවන් දෙදෙනාම උසාවියට යා යුතු වෙනවා. එහෙදී ඩිරෙක්ෂන් හියරින් එකක්, එහෙම නැත්නම් නඩුව විමසා බැලීමක් සිදු කරලා සාක්ෂි කැඳවීමට තවත් දිනයක් බොහෝ විට නියම කරනු ලබනවා. එසේ තවත් දිනයක් නියම කළ පසු සාක්ෂි විමසීම සිදු කරලා අවසානයේ ෆයිනල් හියරින් එක, අවසාන නඩු විභාගය සිද්ධ කරලා උසාවියට සුදුසු තීන්දුවක් ලබා දෙනවා. මේක තමයි බොහෝ විට සිදුවන නීතිමය ක්‍රියාවලිය. මදුර මම මේ අවස්ථාවේ තව පොඩි දෙයක් සඳහන් කරන්න කැමති. මොකද අපි මේ වගේ සාකච්ඡා පවත්වලා බලාපොරොත්තු වෙන්නේ සමාජයේ පවතින ගැටලුවක් හඳුනාගෙන ඊට පිළියම් හොයන්නේ කොහොමද කියන එක සාකච්ඡා කිරීම. ඉතින් පවුල් සංස්ථාව සහ වෛවාහක සම්බන්ධතා කියන්නේ ඉතා සමීප පුද්ගල සම්බන්ධතා. අතින් යහපත් සමාජයක් ඇතිවීමට නම් මේ සමීප පුද්ගල සම්බන්ධතා තුළ තිබිය යුත්තේ එකිනෙකා අතර අවබෝධය, එකිනෙකාට ගරු කර ගැනීම, සහයෝගය, ආදරය, කරුණාව වගේ ගුණාංග. ඉතින් මේ පවුල් හිංසන අවම කර ගැනීමට මේ වගේ ගුණාංග වැඩි වශයෙන් පවත්වා ගැනීම ලොකු සාධකයක් වෙනවා. ඒ වගේම පවුල් හිංසනය සහ ගෘහස්ත හිංසනය අපරාධ වරදක් ලෙස අවබෝධ කරගෙන සිටීම මගිනුත් මෙවැනි හිංසනකාරී චර්යාවන් හැසිරීම් වලින් වැළකී සිටීමට තවත් විශාල උදව්වක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රජාව මේ ගැන දැනුවත් වෙනවා නම් අපගේ සමාජය තුළ පවුල් සහ ගෘහස්ත හිංසනය අවම කර ගැනීමට හෝ තුරන් කර ගැනීමට විශාල රුකුලක් ලැබෙනවා.
මේ ගෙවිගෙන යන මාසයේ ඔස්ට්‍රේලියාවේ ජාතික ගෘහස්ත හා පවුල් හිංසනය වැළැක්වීමේ මාසය. ඉතින් අපි අද දවසේදී SBS සිංහල ගුවන්විදුලියෙන් කතා බහ කරේ මේ පවුල් හිංසනය හෝ ගෘහස්ත හිංසනය සිදු කරන පුද්ගලයෙකු හට ඔස්ට්‍රේලියාවේ ලබා දෙන දඬුවම් සහ එහි පවතින නීතිමය පැත්ත පිළිබඳවයි. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මියව. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඩිෂ්නි අපිත් සමග මේ අදහස් බෙදා හදාගත්තාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.